ආයුබෝවන් දුවේ පුතේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා රුහුණු සේවයේ සමග සැබඳිව අද මම ඔබේ නිවහනට ගොඩවදින්නේ සාහිත්‍ය ඉතිහාසයේ කාගේත් කතාබහට ලක්වුණු ගුරුගෝල ගැටුමෙහි අවස්ථා නිරූපණය අරගෙන. ඉතින් අදත් සුපුරුදු ලෙන්ගතුකමින් ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යිනී දිල්රුක්ෂි ජයලත්ගේ. නොබියව ඇඟිලි තුඩු වීණා වයන්නට හුරු කෙරුවේ මමයි ජීවිතේ දිනන්නට. රජමෙදුරෙදී සම වැටුපක් ලබන්නට නුඹට හැකිය රිසිමාවත් සොයන්නට. පුරාතන සාහිත්‍ය ජාතක කතාව කියන්නේ පුතේ සාහිත්‍ය වංශ කතාව තුළ හැරවුම් ලක්ෂයක් සන්තුහන් කළ කෘතියක්. මිනිසෙක් හට මුළු ජීවිත කාලයම ජීවත් වෙලාවත් ලැබීමට නොහැකි තරමේ උපදේශ සමූහයක් මේ කතාවල අන්තර්ගත වෙනවා. මේ 550 ජාතක කතා පොතේ එන ගුත්තිල ජාතකය පදනම් කරගනිමින් තමයි ගුත්තිල කාව්‍ය නිර්මාණය වෙන්නේ. ඒ නුපුටාගත් කොටසක් තමයි පුතාලට රස විඳින්න තියෙන්නේ. අද අපි බලමු මේ ගුත්තිල වෙනනද කොටසෙහි අවස්ථා හා සිද්ධි නිරූපණය පිළිබඳව. නිර්දිෂ්ට කොටසෙහි ප්‍රධාන අවස්ථා කීපයක් තියෙනවා පුතේ. පුතාලට මේ පිළිබඳව ප්‍රශ්නයක් ලැබුණොත් උත්තරයක් ගොනු කරන්නට පහසු වෙන ආකාරයට මම අද පාඩම කරන්නම්. මම අරගන්නම් පුතේ නිර්දිෂ්ට කොටසෙන් අවස්ථා ත්‍රිත්වයක් පමණක්. මොනවද මේ අවස්ථා? 1. වීණා තරඟයේ රජමැදුර තුළ සූදානම් කරන අවස්ථාව. 2. වීණා වාදනයේ මිහිරියාවෙන් සත්ත්වලෝකය කම්පිත වන අවස්ථාව. 3. සුරංගන නර්තනය. අපි මුලින්ම බලමු වීණා වාදන තරඟය සඳහා රජමැදුර සූදානම් කරවන අවස්ථාව. ගුත්තිල ඇතුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැන්දරද පද කමල දෙසෙක මූසිලයාද උන් කල. ගුරුවරයා සතු ශිල්පයේ තමන්ද සියල්ලම දන්නා බව පවසන මූසිල රජමැදුරදී ගුරුවරයා හා සමාන වැටුප් පිල්ලා සිටිනවා. රජතුමා පවසනව එසේනම් වීණා තරඟයක් පැවැත්වීමට සිදුවන බව. මේ ඒ වීණා තරඟයයි පුතේ සූදානම් වෙන්නේ. දැන් පුතාලට මැවෙනව ඇති රජමැදුරක්. රාජසභාවේ රජතුමා සිංහාසනයේ ඉඳ සිටින ආකාරය. දෙපසින් ගුත්තිල සහ මූසිල ඉඳ සිටින ආකාරයත්, අමාත්‍යවරු ඉඳ සිටින ආකාරයත් පුතේ දැන් අපිට මැවෙන්න ඕන. ඉතින් මේ අවස්ථාව ඉතාමත්ම සිත්ගන්නාසුළු අයුරින් නිර්මාණය කිරීමට වැත්තේවේ හිමියන් සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. මේ සිදුවීමත් සමග මට මතක් වෙන පුතේ අපේ ගීපද සාහිත්‍ය අපූරු ගීතයක්. පුතාල අහලා බලන්නකෝ මේ ගීතේ කොටසක්.
පැන මඩ කඩිති වැවුතාව වැහි කාලේ පෙන්නා මග නොවැටි යන තාලේ සිප්කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා
මම මේ ගීතේ පාඩම ඇතුලේ අදාළ කොටස අරගන්නම්. සිප්කිරි පෙවූ මූසලෙයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියන කොටස. මේ ගීතය කියවනවා වගේම පුතේ ගුත්තල ඇදුරුතුමා ඉගැන්වූ මූසලෙයින් මේ වෙලාවේ ඉන්නේ මනසින් උඩුමහල් තලයක. ඔහු සිතනවා ගුරුතුමා දන්නා ශිල්පයේ සියල්ලක්ම Taman දන්නා බව. ඒ නිසයි ඔහු ගුරුතුමාගේ වෙන ගායනා තරඟයට කැමැත්ත පළ කරන්නේ. නමුත් තමාගෙන් උගත් දරුවෙක් තමා සමගම තරඟයට එළඹෙන එක ගුත්තිල ඇදුරුතුමාට දරාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔහු මේ තරඟයට ඉදිරිපත් නොවීමට තීරණය කරමින් ඉන්න වෙලාවේ සක්දෙවිඳු පැමිණිලා ඔහුව මේ තරඟයට යොමු කරවනවා. සක්දෙවිඳු ගුත්තිල ඇදුරුතුමාට පවසන්නේ වෙන ගායනා තරඟයට සම්බන්ධ වී තමාගේ උපදෙස් පරිදි ක්‍රියා කරන්න කියලා. ඔහු විසින් ගුලි තුනක් ගුත්තිල ඇදුරුතුමාට ලබා දෙනවා. සක්දෙවිඳුගේ සංඥාවෙන් අනතුරුව ගුලි උඩ දාන්න කියලා තමයි කියන්නේ. අවසානයේ සක්දෙවිඳුගේ පෙරැත්ත කිරීම නිසා මෙම තරඟයට සහභාගී වෙන්න ගුත්තිල ඇදුරුතුමා පෙළඹෙනවා. හොඳයි පුතේ, අපි එක් අවස්ථාවක් ගැන කතා කළා. ඒ වගේම ගුත්තිල ඇදුරුතුමා වීණා තරඟයට සහභාගී වූ ආකාරයත් කතා කළා. දැන් අපි බලමු ඊළඟ අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි පුතේ වාදනයේ මිහිරියාවත් සමග සත්ත්ව ලෝකයෙන් වෙන කම්පිත වීම. පුතාලට නිර්දිෂ්ට කොටසේ බහුතරයක් කාව්‍ය තියෙන්නේ පුතේ මේ අවස්ථාවට අදාළව. අපි එයින් කිහිපයක් කතා කරමු. පිය සන්නව බිඟු දෙල් රැඳි කොපුලි අවසන්නව වෙන නදටම කුහුලි මද සන්සුන් පියෝවින් සිටි නොසැලි ගජසෙන් සිතියම් ගජසිරි කියලි. මේ කවිය අර්ථය තමයි පුතේ පියාපත් සැලුම් නැති මීමැසි සමූහයා ගැවසුන කම්මුල් ඇති වීණා නාදයටම කුහුල අවසන් නොවන මද සංසිඳුණු ස්වභාවයෙන් නොසෙල්වි ස්වභාවික ගතියෙන් සිටින ඇත්සේනාව සිතුවමක අඳින ලද ඇතුන්ගේ ස්වභාවය කියාපායි යන්න. මේ අවස්ථාවේදී පුතේ මූසිලගේ වීණා නාදයේ පරදවමින් ගුත්තිල වීණා නාදයේ දසතම පැතිරෙන්න පටන් ගන්නවා. සක්දිවිඳුගේ ආනුභාවයෙන් මෙතනදි කතුවරයා හරි අපූරු රීතියක් භාවිතා කරනවා. මේ වීණා නාදෙහි මිහිරියාව පරිසරය තුළ ස්ථාපිත කරන්න. ඒ සඳහා වැත්තෑවේ හිමියන් යොදන උපක්‍රමය තමයි පුතේ පරිසරයේ සතුන් යොදා ගැනීම. සතුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරවීම තුළින් වීණා නාදෙහි මිහිරියාව ඒ හිමියන් විසින් පරිසරය තුළ ස්ථාපිත කරනවා. දැන් මම කලින් කියපු කවියේදී කවියා පවසන්නේ ගුත්තිලගේ වීණා නාදෙහි මිහිරියාවට ඇතුන් මද සංසිඳීමෙන් සිතියම්වල රූපසේ දිස්වෙන බව. අපි තවත් දෙවෙනි කවියක් බලමු. කංකාලු වෙන නාද ඇසුමෙහි ලොබිනේ රන් රාසු දැල් කොල හලවන බියනේ සංසල නොව එහි පිළිරු ලෙසිනේ නන්හාය සින් සිටියෝ සිටි මතිනේ. මේ කවියෙන් කියන්නේ පුතේ කනට මිහිරි වීණා නාදයේ ඇසීමට ආශාවෙන් රන්මිණි ගෙඩියේ දූ දැල් ශබ්ද නගාවි යන බියෙන් නොසෙල්වේ පිළිමමෙන් නොඑක් අශ්වසේනාවෝ ඒ අයිරින්ම සිටී කියලා. මේ කවියේ කතුවරයා අඟවන්න උත්සාහ කරන්නේ ඇතුම් පමණක් නොවේ නිරන්තරයෙන්ම කලබල ගමනක් ඇතිව දුවන අශ්වයින්ද වෙන නාදයේ මිහිරියාවට මෙල්ල වී ඇති බවයි. මේ වෙන නාදයේ මිහිරියාවෙන් සත්ව ලෝකයේ කම්පණය වෙන බව අඟවන්න කවියා මෙහිදී තිරිසන් සතුන් පමණක් නොවේ යොදාගන්නේ. මානව සත්වයාත් කම්පිත වෙන ආකාරය දක්වන හැටි හරි අපූරුයි පුතේ. නිති නීරීඳුගේ රැකවලෙහි නියුත්තෝ රුති ලෙස රුපුනෝද බිඳ ජාය ගත්තෝ පැතිරේන වෙන නාද බැඳුනු සීතැත්තෝ අතින වී ගිලිහෙන බව නොම දත්තෝ. නිරන්තරයෙන්ම රජුගේ සේවයෙහිදී සිටින සතුරන්ගේ එඩිය මැඩ ජයගත්තා වූ රජුගේ ආරක්ෂක බටයින්ට අද තමන්ගේ රාජකාරිය අමතක වී ගිහිල්ලා. ඒ වගේම ඔවුන්ගේ අතින් අවියායුධ ගිලිහි වැටුණු බව මෙහිදී කවියා දක්වනවා. ඒ කියන්නේ පුතේ, රෞර්ද හිත් ඇති ආරක්ෂක බටයින්ගේ පවා සිත් සන්තාප්‍රපණය කිරීමට සමත් වීණා නාදයක් ගුත්තිලගේ වීණාව තුළින් විහිදුණු බව. අපි තවත් කවියක් බලමු. මන මත් කරවන දන බූලු දෙරනා රසවත් වන වේන නද නාද කරනා සවනොත් සඳ පුරාගන ලෝභ දියුණා නොදනිත් දරුවන් නැකයෙන් වැටුණා. ලොව පූජනීයම තනතුර විදියට සලකන්නේ මව් තනතුර. ඒ මව් තනතුරට නිගා දෙන සිදුවීමක් සිදුවෙනෝ පුතේ. වීණා නාදයේ මනනුවන් පිනා යන පුරවරයේ මව්වරුන්ගේ ඇකයෙන් තමන්ගේ දරුවන් ගිලිහෙන බව ඔවුන්ට නොදෙනු බව මෙහිදී කවියා පවසනවා. මේ සිදුවීමිනුත් පුතේ අපට පැහැදිලි වෙන්නේ මානව සත්‍යයටත් මේ වීණා නාදෙහි බලපෑම එල්ල වෙලා තියෙන බව. ඒ වගේම පුතේ, දැන් පුතාලට පැහැදිලි ඇති වීණා වාදනයේ මිහිරියාවෙන් සත්ව ලෝකයේ කම්පිතවන අවස්ථා හා සිද්ධි සඳහා ඉහත ආකාරයට උදාහරණ ගන්න පුළුවන් කියලා. පුතාල ප්‍රශ්නයකට පිළිතුරක් ගොනු කර ගැනීමේදී මම දක්වපු උදාහරණ තුලින් ඕනෑම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු පුතේ, ගුත්තිල වෙනනද පාඩමේ තවත් ප්‍රබල අවස්ථා නිරූපණයක් දැක්වෙන සුරංගන නර්තනය හා බැඳුණු කොටසට. මම ඒ කොටසින් පුතාලට තෝරගත්තා එක කවියක්. රූරසේ අඳිනාලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා රන්රසේක් වන ලෙසේ වෙන නාදනූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලානෙතාගින් සබා මම් කෙසේ පව සම්මෙසේ වර සුරලඳුන්දුන් රඟ සුබා. මේ කවිය තුල පුතේ සුරංගන නර්තනය තුල තිබුණු ඒ උමුතු භවයේ චමත්කාරය කතු හිමියන් විසින් හරි අපූර්වට කියනවා. රූප රාශියක් අඳින්නා මෙන් විදුලිය බඳු කාන්තියක් ඇති අත් ලෙලවමින් රත්රන් හා රසදිය එක්වන්නාක් මෙන් වීණා නාදයට අනුව පාද තබමින් අනංගයාගේ පස්වන හීය විඳින්නාක් මෙන් නෙත් අගින් සබාව දෙස බලමින් ඒ උතුම් සුරංගනාවන් පැවැත්වූ රංගනයේ ස්වභාවය මම කෙසේ ප්‍රකාශ කරම්ද කියලා කවියා පවසනවා. ඒ කියන්නේ පුතේ, ඒ තරම් අපූරුයි ඒ රංග ස්වභාව ගැන කියාගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලයි කතු හිමියන් මෙතනදී අදහස් කරන්නේ. මේ අවස්ථාවේදී පුතේ අපේ හිතෙත් નિરાයාසයෙන්ම රූප මැවෙනවා. නර්තනෙහි යෙදෙන කාන්තාවන් පිරිසක් ඔවුන්ගේ හාවභාව ලීලාවන් අපේ හිත්තල හොල්මන් කරන්න පටන් ගන්නේ කතු හිමියන්ගේ මේ වදන් හේතුවෙන්. මේ ආකාරයට සහෘදයාගේ හිතේ චිත්තරූප මැවෙන අයුරින් නිර්මාණ ඉදිරිපත් වන අවස්ථාවලදී පුතේ අපි හඳුන්වනවා ඒ නිර්මාණයේ සතු හොඳම අවස්ථා හා සිද්ධි නිරූපණයන් විදිහට. තේරුණාද පුතේ? හොඳයි. මම හිතනවා දැන් පුතාලට ගුත්තිල වෙන නදෙහි අවස්ථා හා සිද්ධි නිරූපණේ ඉතාමත් හොඳින් පැහැදිලි ඇති කියලා. මම යොදාගත්තු උදාහරණ භාවිතා කළා පුතාලට මේ පිළිබඳව ප්‍රශ්නයක් ලැබුණොතින් ඒකට උත්තර සපයන්න පුළුවන්. විශේෂයෙන්ම මම කොටස් තුනකට වර්ග කළා මුලදී. මේකේ මොකක්ද ඒ කොටස් තුන? වීණා තරංගයේ රජමැදුර තුල සූදානම් කරන අවස්ථාව, වීණා වාදනයේ මිහිරියාවෙන් සත්ත්වලෝකයේ කම්පිත වන අවස්ථාව සහ සුරංගන නර්තනය. ඔන්න ඔය කොටස් තුන හරහා පුතාලට පුළුවන් අවස්ථා හා සිද්ධි නිරූපණ ප්‍රශ්නයකදී පිළිතුර ගොනු කරගන්න. හොඳයි පුතේ. සමුගන්න කාලයත් කෙමෙන් කෙමෙන් ලං වෙලා. මේ ගෙවෙන කාලයේ බොහොම පරිස්සමෙන් දුවල පුතාලින්දී කියන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ආයෙත් දවසක ඔබේ නිවහනට ගොඩවදින බලාපොරොත්තුවෙන්. මම ඔබේ ආදරණීය ගුරුතුමිය දිල්රුක්ෂි ජයලත් ගේ.